Bikini, Bengaluru, Sri Lanka, Di Medipur, Kerala, Sri Lanka,
Sri Lanka.
Sri Sri Lanka. ඒකීය දේශයක් උදෙසා පහන් දොරක්. නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානයෙන්. Radio Sri Lanka, presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
ඔබත් තාපත් මුණ ගැහෙන්නේ ටික කාලයකට පස්සේ. මං හිතන්නේ මාස 3ක 2කමාරක විතර කාලයකට පස්සේ කාර්ය බහුල බවත් එක්ක අපිට පසුගිය කාලයේ උපකේ යලින්දේට එන්නට අමතක වුණා. අමතක වුණා නෙමෙයි අපිට එහෙම කරන්න සිද්ධ වුණා. කොහොම වුණත් අපි හිතුවා මේ වතාවේ ඔබගේ යලින්දේට ඇවිල්ලා ඔබත් සමග යමක් කතා කරලා යන්න. ඉතින් එදා වගේම අදත් ඔබ සමග එකතු වෙන මම මනෝරි දරණියගල මා සමග මගෙත් එක්ක ඔබ යාලින්දේට එනවා මගේ සොහොයුරා අශංක දිනේගේ. ආයිබුවන් අශංක.
ආයිබුවන් මනෝරි.
ආයිබුවන්.
ඉතින් ඇත්තටම ඔබ කිව්ව ආකාරයට අපි ටික කාලයකට අපේ අසන්නන්ගෙන් ඇත්තෙන් සිද්ධ වුණා අපේ පුද්ගලික හේතු කීපයක් නිසා. නමුත් මම හිතන්නේ අපි නැවතත් ඔබ අතරට එකතු වුණා සති කිහිපයක විරාමයකින් පස්සේ. එතෙන් නමුත් මම හිතන්නේ අනිත් දිනවල සීසර් ලංකාව වෙනස්ටහන නියමාකාරයෙන් ප්‍රචාරය වුණා. ඔව්. අපගේ නිෂ්පාදකවරුන් වන මහින්දත්ත නායක, ඒ වගේම රුවන් ෆනෑන්ඩෝ, නිරංජන් පටබෙන්දි කියන මහත්තුරුන්, ඒක සුජාතා අත්නායකයි මහත්මිය ඇතුළු සියලු දෙනා ඒක නිසියාකාරයෙන් පවත්වාගෙන ගියා. ඔබතුන් ඔබත් මමත් ටික කාලයකට ඈත් වුණා.
එතෙන් මම හිතන්නේ ඒකම මම හිතන්නේ උන් අපගේ අඩුපාඩුව පිරිමසාගත්තා වගේම උන් ඒ අපහසුතාවයකට පත් වුණා නම් ඒකටත් ඉතින් මම හිතනවා අපිට සමාව දෙයි කියලා.
ඔව් ඇත්තෙන්ම අපේ පැත්තෙන් බැලුවත් උදව්වක් කරේ.
උදව්වක් කරේ. ඔව්.
එතෙන් ඇත්තටම මොනවාරි සති කිහිපයක ග්‍රාමයකින් පස්සේ මොනවද අපි අපේ අසන්නන්ට අද විශේෂයෙන්ම අරගෙන ආපු දේවල් තියෙනවද?
මම හිතන්නේ අපිට තියෙනවා අපේ යමක් අපිට ලබා දුන්නොත් අපිට දායාද කළොත් කෙනෙකුට අපි ඔහු වෙනුවෙන් යමක් අපේ මතකේ තබා ගැනීම මම හිතන්නේ අපේ තියෙන ගුණවත්කමක්. අපේ සංගීත ලෝකයේ DW අමරදේව කියලා මම කෙටියෙන්ම නමින්
යනවා.
WD අමරදේවයන්. මේ මහඟු පුද්ගලයා පිළිබඳව මම හිතනවා මට වැඩිය හොඳයි කියලා මේ ගැන ඔබම කතා කරොත්. ඔව් අශංක.
ඇත්තටම අමරදේව මහත්මයා ගැන කතා කරොත් ඔහු අපි හඳුන්වන්නේ පණ්ඩිත අමරදේවයන් කියලා. නමුත් ඉතින් ලංකාවේ සංගීතය පිළිබඳව කතා කරොත් අපේ සංගීත ලෝකයේ මුදුන් මල්කඩ විදියට හඳුන්වන්න පුළුවන් අයින්ති බොහොම අතලොසක්. ඉතින් එයාගෙනුත් ඉහළම තලයේ හිටපු සංගීත වාද්‍ය විශාරදකවරයෙක් කියලා කිව්වොත් මම හිතන්නේ මම නිවැරදි. එතන මම ගාව නිසි වචන නැහැ ඔහු ගැන හරි අගීමක් කරන්න. ඔහු සංගීත සේවයට කරපු සේවාව පිළිබඳව මහඟු සේවය පිළිබඳව. නමුත් මම කැමති ඔහු ගැන පොඩි හැඳින්වීමක් කරන්න. ඇත්තටම කියනවා නම් මොනවද දන්නවද WD අමරදේව මහත්මයාගේ ඒ WD කියන නමේ තේරුම? ඇත්තටම ඒක තරම් ප්‍රසිද්ධ නමක් නෙමෙයි. වන්නකු වත්ත වඩුගේ දුන් ඇල්බර්ට් පෙරේරා. ඒක තමයි ඔහුගේ මුල් නම. 1927 දෙසැම්බර් 5 වෙනි දින තමයි ඔහු උපත ලබලා තියෙන්නේ. ඉතින් ඒ වගේම වසර 88ක් ආයු වළඳලා 2016 නොවැම්බර් 3 වෙනිදා ඔහු අපතෙන් වියෝ වුණා. ඉතින් විතරම අපි ඒක නිසා තමයි අපි සීසර් ලංකා වැඩසටහන තුළින් අපගේ විශිෂ්ට සංගීතඥ WD අමරදේව මහතාගෙන හැඳින්වීමක් කරන්න අත්තරම අපේ මූලික හේතුව වුණෙත් ඔහු අපෙන් වියෝ වෙලා වසර 3ක් මේ අවස්ථාවේදී පිරෙන පිළිබඳව. ඉතින් ඒ අත්තරතුරේ මම කියන්න කැමති ඔහු ශ්‍රී ලංකන් සමාන මාලදිවයිනේ ජාතික ගී නිර්මාතෘවරයත් අපගේ WD අමරදේව ශෝරිෂ්ම තමයි. ඒ වගේම බත්කණ්ඩේ සංගීත විද්‍යාලය ඉන්දියාවේ, ඒ වගේම සිද්ධාර්ථ විද්‍යාලය, කළුතර විද්‍යාලය, මොරටු මහාවිද්‍යාලය, ශ්‍රී සුමංගල විද්‍යාලය, මේ කියන විද්‍යාලවලින් ඔහු සංගීත පිළිබඳව පරතරට මහදැරීම් කරලා තියෙනවා. ඒ වගේම 1947 සිට ඔහු මිය යන අවුරුදු 2016 වෙනකම් ඔහු සංගීතයට සංගීත සේවය විශිෂ්ට සේවයක් කරපු මහඟු සේවයක් කරපු විශිෂ්ට සංගීතඥයෙක්. ඒ වගේම අපිට ඔහුගේ බිරිඳ විමලා අමරදේවත් අමතක කරන්න බෑ. ඉතින් නම් කියන්න බැරි සම්මාන ගණනාවකින් දෙස් විදෙස් සම්මාන ගණනාවක්ම ඔහු සම්මානලින් පිදුම් ලැබුවෙක්. ඒ වගේම යතරින් කියන්න ඕන පිලිපීනෙන් ලැබූ මැග්සයිසේ සම්මානය, ඒ වගේම කලාකීර්ති ජනාධිපති සම්මානය, ඒ වගේම දේශමාන්‍ය ලංකා අභිමාන්‍ය කියන විශිෂ්ට සම්මාන වලින් ඔහු පුදලද සංගීතඥයෙක්. ඉතින් මං හිතුව මොනෝරි අප්ද අපොයි අපේ සීසර් ලංකා වැඩසටහන පටන් ගන්නකොට උපහාරයක් විදිහට අමරදේව මහත්මයාගේ ඉතා ප්‍රසිද්ධ ගීතයකින් පටන් ගන්න. ඉතින් අපි මුලින්ම මේ ගීතය අහලා ඉඳිමු එහෙනම්.
Yeah. ඒරැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුතනුවේ
මීසිරිපා සිඳිමින්නේ
සමනොල ගිරි පෙදෙතින්නේ
මන්ද සුනඟයි මේ ඉන්නේ
මගේ පුතා
වසන්තයේ අරුණලු උදා වෙලා හීනි සීතලක් නැතුව නෙවෙයි හැන්දෑවට වසන්තයේ පෙර ලකුණු අපට ගෙන එනවා. දැන් අපිට ලැබෙන හිරු එළියක් ටිකක් සැරයි, ඒ වගේම දවල් කාලයක් ටිකක් වැඩි. ගහ කොළ මලින් පළතුරු වලින් බර වෙනවා දිනෙන් දින. මේ කාලය ගැන බොහොම ලස්සන අදහසක් අසංක ළඟ තියෙනවා ඔබට ගේනෙන්නට. අපි අහලා බලමු මොකද ඔහු පසුගිය කාලයක් නව ශ්‍රීලන්තේ දකුණු රටේ දකුණු ප්‍රදේශයේ ජීවත් වුණු කෙනෙක්. ඒක නිසා ඔහුට හොඳ අත්දැකීමක් තියෙනවා මේ කාලය ගැන. අපි අහලා බලමු අසංක, ඔබට පුළුවන් දෙයක විස්තරයක් කරන්න.
ඔව්, ඇත්තටම මලරි බම හිතන්නේ කෙනෙක්ගේ ජීවිත කාලයේ එක් වසරකදී පමණයි මේක මේ දකින්න ලැබෙන්නේ. බොහොම දුර්ලභ අත්දැකීමක්. ඇතරම කියනවා නම් මොකක්ද කියලා, මේ ටියුලිප් මල්. ඇතරම නව ශ්‍රීලන්තයට පැමිණෙන පෙර මම ටියුලිප් මල් දැකලා තිබුණේ ඡායාරූප මගින් පමණයි. ඇතරම බොහොම සරුසාරව ශාස්ත්‍රීයව වගා කරපු ටියුලිප් මල් තියෙනවා. මම කියන්නම් ඇතරම මොකක්ද මෙතන වෙන්නේ කියලා. ඒ කියන්නේ ඔබ දන්නවා ලෝකේ රටවල් වලට සමයක, ඒ කියන්නේ වසන්ත කාලය ඒ වගේම ශීත කාලය ඒකාකාරව ලැබෙන්නේ නැහැ. ලෝකේ එක් ප්‍රදේශයකට වසන්ත කාලය ලැබෙනකොට අනිත් කලාප වලට ශීත කාලය, ගිම්හාන කාලය වගේ ඍතු ભેදය විවිධාකාරයෙන් ලැබෙන විදිහ තමයි මේ ලෝකයේ රටවල් හැප්පවතින්නේ. ඉතින් ඇත්තටම මෙතනදී වෙන්නේ ශීත කාලයේදී නව ශ්‍රීලන්තයේ විශේෂයෙන්ම දකුණු පළාතේ ඔබ කිව්වා සවුත් අයිලන්ඩ් වල ඉන්වකාගිල් නගරයේ ආසන්නයේ මේ ටියුලිප් මල් වගා කරන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තටම මේකට කියන ටියුලිප් බල්බ් කියලා කියන ටියුලිප් අල තමයි වගා කරන්නේ. ඉතින් ඇත්තටම වසන්ත කාලයේ ලබනකොට මේ මල් නෙලීමේ කාර්යය පටන් ගන්නවා. ඉතින් ඔවුන් එතනදී කරන්නේ ගොඩක්ම මල් පිටරට යැවීම තමයි කරන්නේ. ඉතින් ඇත්තටම පිටරට යැවීමට ඒ මල් නෙලීමට කලින් ඔවුන් එම සියලුම වතු, මල් වගා කරපු වතු සියල්ලම සාමාන්‍ය මහජනතාවට දැක බලා ගන්න ඔවුන් විවෘත කිරීමක් කරනවා.
ඒක සීමිත කාලයක් නේද?
දින දෙකයි ඇත්තටම තියෙන්නේ. ඉතින් ඒ දින දෙක ඇතුළත ඔවුන්ට පුළුවන්, හැබැයි මල් කඩන්න නම් බෑ. ඉතින් අපේ ගොඩක් දෙනෙක් කරන්නේ ඡායාරූප ගැනීම තමයි. මොකද ඉතාමත් අලංකාරයි. ඔබට ඡායාරූපයක් පෙන්වන්න පුළුවන් නම් අපේ අසන්නන්ට, මම කැමතියි පෙන්වන්න. මගේ දුරකථනයේ ගොඩක් ඡායාරූප තියෙනවා. ඇත්තටම බොහොම අලංකාරයි. විවිධාකාර වර්ණයන්ගෙන් යුක්ත වෙච්ච, අපි කියනවා බයි කලර් කියලා, අදිත්ව වර්ණයන්ගෙන් තියෙන මල් ගොඩක් එහෙම තියෙනවා, ලස්සනයි. ඉතින් ඇත්තටම ඔබ දන්නවද ඒ ඉන්වකාගිල් නගරයට තරමක් කිලෝමීටර් 75ක් 80ක් 100ක් පමණ දුරින් තියෙන නගරවල ඉඳලා මිනිස්සු වෙනවා මෙම මහජන විවෘත කිරීම දිනේදී. ඔවුන් ඇත්තටම ඒක වචනයෙන් විස්තර කරන්න බැරි තරමට
බොහොම අලංකාර
ආම්බු අවස්ථාවක්, ඒතරම් අලංකාර චමත්කාර දර්ශනයක් එතන තියෙන්නේ. ඉතින් එම දින දෙකෙන් පස්සේ ඔවුන් කරන්නේ මල් සියල්ලම නෙලනවා. සතියක් වගේ කාලයක් ඇතුළත ඔවුන් එම මල් ඔක්කොම කපලා ඒ යවන්න ඕන රටවල් වලට යැවීමට ඒ කාර්ය සිදු කිරීම සිද්ධ කරනවා. නැවත ඊළඟට වසන්ත කාලයේ අග වෙනකොට ඔවුන් මෙම ඉතුරුණු බල්බ, ටියුලිප් බල්බ නැවතත් සිටුවීමේ කාර්ය පටන් ගන්නවා. එතකොට ශීත කාලේ වින්ටර් එක ටික ටික ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක තමයි ටියුලිප් ඵලයක් වර්ධනය වෙන්න හොඳම කාලය. නැවතත් ඊළඟ සමයකදී අපව පෙර ආකාරයටම ඔවුන් මල් නෙලීමේ වැඩ කටයුතු පටන් ගන්නවා. ඉතින් ඇත්තටම මම කැමතියි කියන්න මෙම වසන්ත කාලයේ ඇත්තටම ඔබලාට ටියුලිප් කියන මල් වතු බලා ගන්න නොහැකි වුණත් ඒ දින දෙක ඇතුළත ඉන්නකාගිල් ඇතුළු එම දකුණු දුප්පතේ ඇත්තටම සවුත් තායිලන්ඩ්ගේ ඉතාමත් අලංකාර චමත්කාර ජනක ස්ථාන රාශියක් තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි මීට පෙර ආතුව වැඩසටහනක් කරද්දීත් අපි කතා කරා ඒ පිළිබඳව, විශේෂයෙන්ම සවුත් තායිලන්ඩ්ගේ මොනවද අපිට යන්න පුළුවන් තැන් කියලා. ඉතින් අපි ඉදිරි වැඩසටහනකදී අපි බලාපොරොත්තු වෙනවා ඒකිනු ඔබට නැවතත් හැඳින්වීමක් කරන්න.
ඔබේ දැනුවත් වීමක් තියනවාද ටියුලිප් කියන එක මොන වගේ දෙයකට වෙන විශේෂයකට ප්‍රයෝජනය කර ගන්නවද? එහෙම නැත්නම් ඒක
විශේෂ කාරණයක් නෑ. ඔන්නේ පාවිච්චි කරන අලංකාර සඳහා
පමණයි.
ඉතින් ඇත්තටම අපි කියන්නේ මල් පොකුරු, මල් බොකේ හදන්න ඒ තමයි ගොඩක් වෙලාවටම. මොකද විශේෂයෙන්ම ශ්‍රී ලංකා ජාතිකයන් අපි අතර එතරම් ප්‍රචලිත නොවුනත් කෙනෙකුට මල් කලබක් දෙන එක මම හිතන්නේ අපි එහෙම දකින්නේ අවස්ථා දෙකයි. මංගල උත්සවයකදී හෝ අමංගල උත්සවයකදී මල් වඩම් කියන එක ඇරුණාම අපි සාමාන්‍යයෙන් මේ රටවල්ලත් තියෙනවා ලෙඩෙක් බලන්න ගියත් මල් අරන්නේ මේ
ප්‍රචලිත චාරිත්‍රයක් හැටියට තියෙනවා.
ඉතින් අන්න ඒ දේවල් වගේ ඒ වගේ කාරණා වලට තමයි උන් යවන්නේ ගොඩක්ම නෝර්වේ, ස්වීඩන්, කැනඩා, ඇමරිකා වගේ රටවල් වලට.
බොහොම ස්තුතියි ඔබගේ අත්දැකීම අපිට ගෙනවට. මට ටිකක් මැවිලා පේන ඔබ එහෙම කියනකොට මෙහෙම මෙහෙම ඇති කියලා. මොකද මම ඇහින් දැකලා නැහැ ওই කියන එක. මොකද මමත් වාසනාවන්තුනේ නැහැ මම ගියාට ওই දින දෙක ඇතුළත යන්න. දවසකදී මමත් බලාපොරොත්තු වෙනවා ඒක බලන්නට යන්න.
අනිවාර්යයෙන්ම.
ඔව් ඒත් එක්කම වගේ මේ කාලේ ගෙවතු වගාවන් උනත් හැමෝම කරනවා. එහෙම තමයි. තවත් ඇතකට දෙමව්පියන් බලාපොරොත්තු වෙනවා දරුවන්ට නිවාඩු කාලේ එනකන් මේ අතළඟ එන මේ වසන්ත නිවාඩු එනකන් ටිකක් ඇවිදින්න යන්න. සමහර අය රටින් මේ රටින් පිටරටවල් වලට යනවා, සමහර අය මේ රටේ ඇවිදිනවා, සමහර අයට ගෙවල් වහලා දාලා තාවකාලික නවාතැන් පොළවල් හදාගෙන අපි කියන්නේ කැම්ප් ට්‍රිප් කියලා අන්න ඒව කරගෙන තාවකාලික ගෙවල් නිමවාගෙන ඒ තැන්වල ගිහිල්ලා අර කාර්ය බහුල රාජකාරි වලින් ටිකක් ඈත් වෙලා ඒගොල්ලන් අමුතුම වෙනස් විදිහකට ඒගොල්ලන්ගේ ජීවිතේ වින්දනය කරන්නට ඒ පිටත් වෙන කාලයක් මේක. ඔබට දකින්නට පුළුවන් දැන් ටිකෙන් ටික අර නිවෙස් සහිත වාහන, කැම්ප වෑන් කියන ඒවා මේ දවස්වල පාරට එක දෙක එනවා. දැන් ඒවා දැන් ඒ අය දැන් ගරාජ වලින් එළියට දාලා දැන් ඉතින් ඒවා සූදානම් වෙනවා ඒගොල්ලන්ගේ ගමන් යන්න. ඒවට තව බෝට්ටුවකුත් අමුණගෙන ඒ සියලුම ඒගොල්ලන්ගේ සැප පහසුව පෞද්ගලික පරිහරණය සඳහා තියෙන සියලුම දේවල් ඒගොල්ලන් පාවිච්චි කරන්න සූදානම් වෙන කාලයක් මේ එන්නේ. ඒත් එක්කම දකුණු පළාතේ ඔබ දන්නවා වින්ට කාලයේදී අපේ ශීත ඍතුවේදී කඳු මුදුන් සුදු පාටයි අයිස් වලින්. නමුත් මේ විදිහට හිරු රැස් වැටෙන්න මේ අරුණලු දිගින් දිගටම වැටිලා පොළොව රත් වෙන්න ඒවා දිගින් දිගටම දිය වේගෙන යනවා. දැන් ඒ කාලේ පටන් අරගෙන මගේ මිතුරෙක් කිව්වා දැන් නම් අර කිට්ටුවට තිබිච්ච අයිස් නම් දැන් නැහැ, ඒවා දිය වෙලා ගිහිල්ලා දැන් වතුර වැඩි හැම දිය පාරකම වතුර තියෙනවා. හැබැයි ඒ නිල් පාටවල් බොහොම කීපයක් කියලා. කිරි පාට, නිල් පාට තියෙනවායි කිව්වා. ඒ වගේම තද මනිල් පාට එක එක විදිහට එක එක වෛවර්ණාකාරයට නිල් පාට තියෙනවා කිව්වා. නේක වර්ණේ. ඉතින් මේක හිතා ගන්න අමාරුයි. මේක ඇහිම්ම දකින්න ඕනේ කොයි විදිහද කියලා. මේ ඔක්කොම දකින්න මේ අපේ මේ වසන්තය කියන එක අපිට දැන් ඉදිරියට එනවා. ඉතින් මේ වසන්තය ගැන ඔබට තවදුරටත් මුකුත් කියන්න තියෙනවද අසංක?
ඔබත්තර මං ඉස්සෙල්ලා කිව්වා ආකාරයට ඔය ඔබ කියපු ඔය නිල්වන් ජලධාර මම ඇත්තටම දැකලා තියෙනවා. විශේෂයෙන්ම ඔබ කිව්වා ආකාරයට විශේෂයෙන්ම අපිට පුළුවන් ජනවාරි මාසයේ වගේ වෙනකොට ක්වින්ස්ටවුන් කියන නගරේ ඒ ආශ්‍රිතව ඔබ ගමන් කරනවා නම් ඉතාමත් චමත්කාරජනක දිය කඩිති දිය ඇලි කීපයක්ම තියෙනවා. මට මේ මොහොතේදී එම ස්ථානවල නම් කියන්න අමතකුණත් මම දන්නවා ක්වින්ස්ටවුන් කියන නගරේ ආශ්‍රිතව තමයි මෙම් තියෙන්නේ. ඒ වගේම ඔබ දන්නවද අපිට ජනවාරි මාසයේ ගියත් එම අපි මුලදී සීත කාලයේදී හිම කඳු විදියට දැක්ක කඳු මුදුන් වල තවමත් හිම
තියෙනවා,
රැඳී පවතිනවා. ඉතින් ඒ වගේ ස්ථානවලට ගියත් අපිට ඒ වගේ දැනක් දැක ගන්න පුළුවන්. ඇත්තරම
ඒක බොහොම ලස්සනට දකින්න පුළුවන්. ගුවන් මගින් යනවනම්
අනිවාර්යයෙන්ම
හරිම ලස්සනට තියෙනවා.
ඇත්තරම හේතුවක් කියන්න බෑ ඇයි මේ වතුර නිල් පාට වගේ තියෙන්නේ කියලා. ඒක නිල් පාටත් නෙමෙයි කොළ පාටත් නෙමෙයි.
ඔව් නිල් පාට කිහිපයක් ඒක.
ඔව් සමහරවල් නිල් කොළ මිශ්‍රණයක් තියෙනවා. අපට විස්තර කරන්න බෑ. ඇත්තටම බොහොම චමත්කාර ජනක දර්ශනයක්. ඉතින් ඒ ඇරුණාම ඉතින් විශේෂයෙන්ම දකුණු පළාතේ දකුණු සදන් අයිලන්ඩ් වල තියෙනවා ගොඩක් නරඹන්න පුළුවන් ස්ථාන කිහිපයක්ම තියෙනවා. ඒ වගේම ඔබ දන්නවද දැන් අපි ආහාරයට ගන්න ගොඩක් පළතුරු වර්ග මේ කාලේ තමයි පළවැල නැළීමේ කාලය පටන් අරගෙන තියෙන්නේ. ඇලෙක්සැන්ඩ්‍රා ක්‍රොම්වෙල් රොක්ස්බර්ග් කියන ඒ ප්‍රදේශය පුරාවටම ඇත්තටම ජනගහනය ඉතාමත් සීමිතයි. නමුත් පළතුරු වත් වලින් අනුනයි. ඉතින් දකුණු දූපතේ ඉහළට වෙන්න තමයි ගොඩක්ම මේ තියෙන්නේ, මේ ප්‍රදේශ තියෙන්නේ. මේ වෙනකොට බ්ලූබෙරි, රස්බෙරි, එතකොට ගොඩක්ම කිවි ෆෘට් වගේ දේවල්, ඇපල්, ගොඩක් පළතුරු වර්ග මේ කාලයේදී දැන් පළදරිම පල්ලවල නෙලන්න පටන් අරගන්න කාලය දැන් මේ තියෙන්නේ. ඉතින් ඇත්තටම ඒ අත්දැකීමත් මට තියෙනවා. ඉතින් හරිම සුන්දරයි. ඉතින්
ඔව් ඇත්තටම අර ඒකේ තවත් එක පැත්තක් තියෙනවා අපිට වැඩිපුර හැගෙන්නේ නැති පැත්තක්. අපි දැන් මේ ජනාකීර්ණ ප්‍රදේශයක ඉන්න නිසා අපිට ඒක දැනෙන්නේ නැහැ. ටිකක් අර ටිකක් ජනගහනෙන් අඩු ප්‍රදේශවල රැකියා අවස්ථාවනුත් අඩුයි.
ඇත්තටම
එතකොට ඒ කාලයන් රැකියා අවස්ථාවන් බහුල කාල මං හිතන්නේ ওই පළතුරු නෙලීමේ කාල.
ඒවට
බලාගෙන ඉන්නවා ඒ හැමෝම.
ඔව් අපි ඒවට කියනවා සීසනල් ජොබ්ස් කියලා. කියන එක කෙටි කාලයක් පමණ නෙවෙයි, වැඩි වශයෙන්ම සති 6ක් පමණ කාලයක් තමයි තියෙන්නේ මේ පළතුරු හෝ එළවලු හෝ. ඒ වගේම එළවලු ගැනත් කියන්න ඕන. මල් පළතුරු එළවලු මේ සියල්ලම පළතුරු ඇරුණාම ගොඩක් එළවලු වර්ගත් දැන් මේ කාලෙත් තමයි කඩන්න පටන් ගන්න කාලය එන්නේ. ඉතින් මං හිතන්නේ එළවලු ගැන කතා කරාම ඔබට පුළුවන් මොනරි මං හිතන්නේ පොඩක් ලේසි වෙලක් තියනවාද යම් කිසි එළවලු ගැනත් කතාවක් කරන්න.
ඒ ගැනත් කතා කරමු. ඒත් එක්කම මේ මට හිතෙනවා මේ හැමදේම ජීවිතේ හැමෝම මේ හැම වසන්ත කාලයකම මේ ලබන අත්දැකීම් මං හිතන්නේ ඔවුන් ලබන්නේ අලුත් අත්දැකීමක් හැටියට. ඒක තමයි මේ නව ශ්‍රී ලංකාවේ අපි දැකපු අලුත්ම දේ. මොකද මේ හැමදාම මේ කැම්ප් ට්‍රිප් ගියාට අපි හැමදාම තාවකාලික නවාතැන් පොළවල් හිටියට අපි හැමදාම එක තැනට යන්නේ නැහැ. ඒක අලුත් විදිහකට විඳින්නට, ජීවිතේ විඳින්නට අපි හැමෝම දැන් ඉදිරියට සූදානම් වෙන කාලයක්.
ඔබගේ මේක ප්‍රශ්නයක් අහන්න. මම මේ වාදනය කරපු වාද්‍ය කණ්ඩය මොකක් කියලා හිතන්න පුළුවන්ද?
මේ මමත් බැලුවා මේ අපි කතා කරගෙන ආපු ක්‍රමයෙන් පොඩ්ඩක් පිටපැනලා මේ ඔයා මේ වාදනය කරේ මොකක්ද කියන එක. මේ හැබැයි අපිට බොහොම හුරු පුරුදු අර කැලිප්සෝ කියන හඬ මට ආවා එක සැරේට. මං දන්නේ මම හරිද කියලා.
ඇත්තටම බාරි. ඇත්තටම මට ඕන කරේ මේ මාතෘකාව ක්ෂණිකව වෙන පැත්තකට හරවන්න. ඉතින් ඒකට හොඳ තැනක් තමයි සංගීතයේ යම් යම් ස්ථාන. ඉතින් කැලිප්සෝ කියන්නේත් එහෙම වැදගත් ස්ථානයක්. මම කියන්නේ මම දකින්න විදියට. ඔබ දන්නවද මම එහෙම කියන්නේ ඇයි කියලා? මම මේ වාදනය කරන්නේ කැරිබියන් කැලිප්සෝ කියන සංගීත ශෛලියේ එක වාද්‍ය ඛණ්ඩයක්. ඉතින් මෙන්න මේ කැරිබියන් කැලිප්සෝ කියන වාද්‍ය ඛණ්ඩය තමයි අපේ ජනප්‍රිය සංගීත විශේෂයෙන්ම 60 දශකයේ 70 දශකයේ ගීත වලට පදනම වුණේ. ඔබ දන්නවද ලාබම්බාස් කියන සංගීත ඛණ්ඩයම?
ඔව් අපි අහලා තියෙනවා.
ඔව් ලාබම්බාස් තමයි ලංකාවේ ප්‍රථම කැලිප්සෝ සංගීත වාද්‍ය ඛණ්ඩයම් විදිහට සැලකන්නේ. ඉතින් ඔවුන් ඒ ආරම්භ කරපු සංගීත විශේෂයෙන්ම ඒ ස්ටයිල් එක අපි කියනවා ශෛලිය. එම ශෛලිය උපයෝගී කරගෙන ඊට පස්සේ කාලෙකදී විශිෂ්ට ගණයේ සංගීත ශිල්පීන් අපතරින් මතු වුණා. ඇත්තටම නම් වශයෙන් කියනවා නම් තරන්ස් විජේවර්ධන, එනස්ලි මාලයවන්න, එතකොට ඉන්ද්‍රානි පෙරේරා. ඉතින් එතන ඔවුන් ඇරුණට පස්සේ ඒ කාලයත් තිස්සේ ඒ සංගීත ශෛලීන් විකාශනය වීගෙන එනකොට එතනින් පස්සේ කාලානුරූපීව හැම දෙයක් වෙනස් වෙන වගේ මෙම සංගීත ශෛලීත් වෙනස් වෙලා ඊට පස්සේ අපේ පරපුරේ නවතම නූතන පරපුරේ රූකාන්ත ගුණතිලක, එතකොට බාතිය සන්තුෂ් කියන දෙපළ ඒ ආකාරයට විවිධ සංගීත ශෛලීන් නිර්මාණය වෙන්න පටන් ගත්තා. ඉතින් මේ හැම එකකම මූලාශ්‍රය ගත්තොත් අපි මේ කැරිබියන් කැලිප්සෝ කියන මේ කැලිප්සෝ ශෛලිය අපි අතර තියෙනවා. ඉතින් මම අද කැමති ඔබට පෙන්වන්න මේ විශේෂයෙන්ම මෙම ලාබම්බාස් සංගීත ඛණ්ඩයම මුල් කාලයේදී ඔවුන් වාදනය කරපු එක ගීතයක් අපි එක පොඩක් අහලෙමු. ඇත්තටම මනෝරම මෙම කැලිප්සෝ ගැන කතා කරද්දී අපට අමතක කරන්න බැරි නම් දෙක තුනක්ම තියෙනවා. ඔබ දන්නවද ශ්‍රී ලංකාවේ කැලිප්සෝ රජුන් විදියට හඳුන්වන ඒ නමින් විරුදාලවලියලත් පුද්ගලයන් දෙපළක් ඉන්නවා. ඒ තමයි ලොස් කැලබරෝස් කියන සංගීත කණ්ඩායමේ නෙවිල් ෆොනෑන්ඩෝ සහ ලාසිලනියන් සංගීත කණ්ඩායමේ නොයෙල් රණසිංහ. ඉතින් ඔවුන් අදටත් ප්‍රසිද්ධයි කිං ඔෆ් ශ්‍රී ලංකන් කැලිප්සෝ කියලා. ඔවුන් තමයි මෙම කැලිප්සෝ සංගීතය කියන මේ ශෛලිය වැඩිපුරම ලංකා පුරා ප්‍රචලිත කරන්න උනන්දුනේ. ඉතින් එතනින් නැරුණහම මෙම ලාබම්බා සංගීත කණ්ඩායම, තවත් කියනවා නම් ද හමින් බර්ඩ්ස්, ඒ වගේ සංගීත කණ්ඩායම ගොඩක්ම පර්ෆෝම් කරා. ගොඩක්ම ඔවුන් ඉදිරියට ඇවිල්ලා මේක ප්‍රචලිත කරන්න මූලිකත්වයක් ගත්තා. එතනින් පස්සේ ද ගෝල්ඩන් චයිම්ස්, ද මූන් ස්ටෝන්ස්, ඒ වගේ සංගීත කණ්ඩායම් හරහා මම ඉස්සෙල්ලා කියපු ආකාරයට ඇනස්ලි මාලයවන, ක්ලැරන්ස් විජේවර්ධන කියන සංගීතඥයොත් එළියට ආවා. ඉතින් බලන්න මේ කැරිබියන් කැලිප්සෝ කියන සංගීත ශෛලිය අපිට කොතරම් අපිට අපේම දෙයක් වුණාද කියලා. ඒක අපිට අපි දන්නවා ඒක එක රටකට එක සංගීත ශෛලියක් අපි කියනවා යුනික් කියලා. ඒ උන්ට ආවේනික දෙයක්. නමුත් එහෙම දෙයක් අපිට ආවේනික කරගෙන අදටත් අපි එම 60-70 දශකයේ ගීතවල රස විඳීමක් කරනවා.
ඔව් ඒත් එක්කම මේ ලංකාවේ දකුණු පළාත්වල තියෙන සමහර ප්‍රසිද්ධ සංචාරක කර්මාන්තයේ අගතියට ගිය හෝටල් කර්මාන්තයේ ප්‍රධාන අගතන්ගත් අංගයක් තමයි මේ කැලිප්සෝ ගායක කණ්ඩායම් නේද? මම හිතන්නේ මම දැකලා තියෙනවා සමහර ගායක කණ්ඩායම් ඇවිල්ලා එක මේ යුරෝපියන් විදේශිකයන් බොහොම ලස්සනට පිනවන හැටි. මම හිතන්නේ ඔබට තේරෙන ඇති මම මේ මොකද්ද කියන්නේ කියලා. ඔබ අත්දැකලා ඇති මම මේ කියන දේ. ඒ හුඟක් වෙලාවට ඔවුන් ආහාර ගන්න වෙලාවල් වලට එහෙම නැත්නම් ඔවුන් සමහර වෙලාවල් වලට බොහොම නිදහසේ ඉන්න වෙලාවල් වලට ඔවුන් කිට්ටුවට ඇවිල්ලා දෙන්නෙක් හෝ තුන්දෙනෙක් කුඩා කණ්ඩායම් වශයෙන් ඇවිල්ලා ඒ බොහොම සුමිහිරි ගීතයක් වාදනය කරලා ඔවුන්ව පිනවනවා. ඒක ප්‍රධාන අංගයක් හැටියට තියෙනවා ඒ ප්‍රධාන පෙළේ සංචාර කර්මාන්තයේ යෙදෙන හෝටල් වල.
දරින් නැගිටලා දෙවියන් වැඳ පුදලා දරුවන් නුව සිඹලා ගිනි මැලය දල්වලා යකඩ ගිනියම් කරලා ඔන්දලාඩම් හදලා ගැලට පන උපදවලා අවසේ වැටන් අරඹාලා මුළු ගතම වේසුණා දහඩියෙන් නැහැවුණා උසගින්න නිවා ගන්න මේ මා යකඩ තලන්න මුළු ගතම වේසුණා දහඩියෙන් නැහැවුණා උසකින්න නිවා ගන්න මේ මායකට තලන්න දඬු අඬුව තද කළා යකඩෙන් ඊට හයි කළා තැත වාරුව යොදලා ඊර කිරි කිරි ගාලා කිහිය හැඩ වැඩ දාලා ඌට පන්නර තියලා හැදුවේ කම්මලේ කියලා මාගේ වරුනේ පෙන්න මුළු ගතම වේසුණා තහතියෙන් නැහැවුණා උසකින්න දිවා ගන්න මේ මායකට තලන්න මුළු ගතම වේසුණා තහතියෙන් නැහැවුණා උසකින්න දිවා ගන්න මේ මායකට තලන්න ගෙනයන් ඇට වෙලා යකඩ පට්ටම කෙරිලා පරපාගේ පෙරලිලා මා ළඟට පැමිණිලා මම වරුණේ පෙන්නලා කඩිමුටියේ වැඩ කළා පරපාගේ නැගිටලා යලි ඈව නරඹලා මුළු ගතම වෙහෙසුණා තහඩියෙන් නැහැවුණා උසකින්න දිවා ගන්න මේ මා යකඩ තලන්න මුළු ගතම වෙහෙසුණා තහඩියෙන් නැහැවුණා උසකින්න දිවා ගන්න මේ මා යකඩ තලන්න වෙහෙසිලා දුක් විඳලා කම්මලේ යකඩ තලා වෙහෙසිලා දුක් විඳලා කම්මලේ යකඩ තලා වෙහෙසිලා දුක් විඳලා
මේ ඔබ අපත් එක්ක සම්බන්ධ වෙන්නේ සීසර ලංකා තවත් ගුවන් විදුලි වැඩසටහනකට. ඉතින් මම හිතුවා ආපහු මම නැවතිච්ච තැනින් පටන් ගන්න. අපි මේ වසන්ත කාලයේ උදා වේගෙන එනකොට කරන්නට යන ගොඩාක් දේවල් ගැන අපි කතා කරා. ඒ වගේම තවත් තියෙනවා අපිට කතා කරන දේවල්. කතා කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. අපේ ජීවිතයේ එදිනදා ගෙන යනකොට අපිට ප්‍රයෝජනවත් විදිහට මේ කාලය යොදවා ගන්න දෙයක් ගැන මම ටිකක් කතා කරන්න හිතුවා. ඒ අලංකාරයට වගේම තමන්ගේ පරිභෝජනයටත් ප්‍රයෝජනවත් වෙන විදියට. අපි අලංකාරයට ලස්සන මල් වවනවා මේ කාලෙට. ගෙවත්ත බොහොම ලස්සනයි, උදේ හවස වතුර දාලා මල් මල් හැදෙනකොට බොහොම අලංකාරයි. හැමෝම කියනවානේ හරි ලස්සනයි කියලා. ඔබ හිතනවද ඒ වගේම ලස්සනක් අපිට ගන්න පුළුවන්, මලක් පිපිලා තියෙන ලස්සනම අපිට ගන්න පුළුවන් අපි එළවලු වගාවක් කරොත් කියලා? අපි ඉන්නේ නවසීලන්තේ. ලංකාවේ හිටියා නම් අපි මේව හිතන එකක් නැහැ. නමුත් අපි ඉන්න පුංචි ඉඩක මේව බොහොම ලස්සනට වගා කරගන්න පුළුවන් පහසුකම් අපිට මේ රටේ හැමතැනින්ම ලබා දීලා තියෙනවා. පැල වර්ගවලින්, ඇට වර්ගවලින්, පොහොර වර්ගවලින් මං හිතනවා ඒ දේවල් යොදාගෙන ගෙදරට අත්‍යවශ්‍ය කරන දේවල්, පොඩි පොඩි දේවල් පරිභෝජනයට හදා කියා ගන්න පුළුවන්. මේවට ලොකු ඉඩක් අවශ්‍ය නැහැ. මොකද 25කට 30කට 40කට නෙමෙයි, ගෙදරක ඉන්න 4-5 දෙනෙකුට ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදිහට පොඩි ඉඩක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. ගෝවා ගහක් හදා ගන්න අපිට පුළුවන්, බීට්‍රූට් හදා ගන්න පුළුවන්, කැරට් වගේ දෙයක් හදා ගන්න පුළුවන්. ඔය කියන අනේකවත් එළවලු අපිට හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඔබ හිතුවද ඒ ගැන? මට හිතෙනවා ගෙදර අපි නිතර පාවිච්චි කරන්න එක එක දේවල් අපි කඩෙන් අරගෙන එන ඔය බිත්තර අරගෙන එන අපි බිත්තර රඳවුම් තියෙනවා. ඒ බිත්තර රඳවුම් පොහොර කරන්න පුළුවන් කියලා ඔබ දන්නව නේද? ඒක දිරනවා. ඒක දිරන දෙයක්. ඉතින් ඒක නිසා ඒක අපි කඩලා විසි කරන්න නැතුව අපිට අපේ පොහොර නිෂ්පාදනය කරගන්න අපිට පුළුවන් ඒ වගේ දේවල් දාලා. ඒවා ලුණු පුතු, ගෙදර කුස්සියක දාන ඒ වගේ දේවල් ඉඳුල් නැතුව අපිට ඒ වගේ දේවල් දාලා අපිට පොඩි පොහොර ටිකක් හදාගන්නත් පුළුවන්. ඒක මේ අපි හිතලා ඒකට යෙදিলা හදාගන්න නෙමෙයි, එදිනෙදා අපිට භාජන දෙයකට වෙන් කරලා ඒව යොදව ගන්න පුළුවන්. ඒ අතරේ අපිට මිරිස් පැලයක් හිටව ගන්න පුළුවන්. ඒවට ලොකු ඉඩක් අපිට යන්නේ නැහැ. මේ කාලේ අපිට බොහොම ලස්සනට ඒකට හදලා දෙනවා. අපිට මාළු මිරිස් වවන්න පුළුවන්. ඒ වගේම ওই අයිස්ක්‍රීම් අරගෙන එන භාජන තියෙනවා. අපිට ඒහික වවන්න පුළුවන්. අපිට ගෙබිමේ ඉඩ නැත්තම් අපිට ඒ වගේ පොඩි පොඩි දේවල් වල වවන්න පුළුවන්. මම අත්දැකීමක් හැටියට මම දන්නවා, අපි ඔය බනින්ස් වගේ ආයතනවල තියෙනවා ටිකක් ඝනකම කාඩ්බෝඩ් පෙට්ටි. මොකද මේ වගාවන් අපිට දිගු කාලයක් කරන්න බෑ. නැවත සීතල කාලය එනකොට අපි මේ සියල්ලම මේ ගස් මැරෙනවා. ඒක නිසා අපි ඒ කාලය වෙනකොට එක්කෝ වෙනම නිවසක් ඒ වෙනුවෙන් හදන්න ඕනේ, එහෙම නැත්නම් අපි ඊළඟ වතාවේ කාලගුණය යහපත් වෙනකන් අපි ඉන්න වෙනවා. ඒක නිසා අර වගේ ඝනකම කාඩ්බෝඩ් පෙට්ටික ඔබට පුළුවන් බීට් වවන්න පුළුවන්, කැරට් වවන්න පුළුවන්. හැබැයි උසින් වැඩි ඒක ඔබගේ දක්ෂකම පාවිච්චි කරලා ඔබට ඒක යොදා ගන්න පුළුවන්. ඒ වගේම ගෙදරට ගේන අයිස්ක්‍රීම් කන්ටේනර් එකත් ඔබට ඒවට යොදව ගන්න පුළුවන්. ඒ වගේ ඔබට හදා ගන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. තක්කාලි, යමු මිරිස්, මාළු මිරිස්, සිල්වර් බීට් වගේ දේවල්, ඒ වගේම බණ්ඩක්කා, බටු, ගෝවා, ඒවා මේ මහ පරිමාණයෙන් කරන්න කියන එක නෙමෙයි මම කියන්නේ. මේ කාලය යොදවා ගන්න පුළුවන් බොහොම තමන්ගේ ගෙදර පරිභෝජනයට අවශ්‍ය විදිහට. හැබැයි ටිකක් අමාරුයි මේක කරනකොට. එක සැරේට වඳ වෙලා යන පොඩි පොඩි රෝගත් හැදෙන්න පුළුවන්. ඒවා ඉතින් අපි විඳ දරා ගන්න වෙනවා. නමුත් අපිට උත්සාහයක් කරන්න පුළුවන් මේ කාලේදී. සලාද කොළ, කංකුම්, ගොටු කොළ හොඳට මේ රටේ වැවෙනවා. ඒ වගේම පළතුරුත් මේ රටේ හොඳට වැවෙන දේවල් තියෙනවා. මමත් අශංකත් දැන් මූලිකව කතා කරා වගේ මේ රටේ මේ කාලය වෙනකොට කිවි ෆෘට් බෙරි වර්ග එමනේ දශංක
ඔව් රස්බෙරි ස්ට්‍රෝබෙරි
ඔව්
බ්ලූබෙරි
බ්ලූබෙරි ඒ වගේ දේවල් මේ කාලයේදී වෙළඳපොළට එන්නේ මේ කාලේ කාලය තුල මේ කාලයේදී පළ නෙළන කාලේ මේ වෙනකොට අපි ඒවා සූදානම් කරගන්න පුළුවන් ඔබට වෙබ් අඩවියකට ගියොත් ඔබට මේ රටේ සාමාන්‍යයෙන් හැමෝටම වගේ පුළුවන්කම තියෙනවා වෙබ් අඩවියක ගිහිල්ලා මේ තොරතුරු දැනගන්න මේ කොයි කාලයේද මේවා හිටවන්න පුළුවන් කොහොමද මේවට පස් සකසා ගන්නේ කොයි විදිහට මේවට වතුර දාන්නේ කොච්චර අවුවක් මේකට ඕනේද මේ කාලය මොකද්ද ඒ ඔක්කොම මේවෙන් හොයාගන්න පුළුවන් චුට්ටක් උත්සාහ කරලා බලන්න පොඩ්ඩක් උත්සාහ කරන්න ඔබටත් පුළුවන් වේවි මේකට අපි තව පොඩ්ඩක් කතා කරමු අපි සින්දුවකුත් අහලා ඉමු ඒ අතරේ
මත පවන සුබයි පැල් රැකලා පැල් කවි කියලා නිදි නැති තැනෙත් පරයි වෙහෙස නිවන්නට දුරුලිය කලවා එන මත පවන සුබයි විලියෙන් නැමරුණු මැණික කෙනෙත් ඉලසේ පෙදාසරේ කුරහන් කිරි වැදීලා සුලගේ ලෙල දෙන්නේ කුඹුකින් නාගෙන වරල විදායි මැණිගේ වසී සවන් යුග වෙනව නිරන් තෝරු කේ පොඩියෙන් වැඩ පල අවසන් මුත් එළියක් එහි නෑරේ මේ කණ්ඩය තිම අසුබනු කැපුවම මැනිකෙත් වෙන පැල් රැකලා වෙහෙස නිවන්නට දුරුලිය නලවා එන මත පවන සුවයි පැල් රැකරා පැල් කවි කියලා නිදි නැති තැනෙත් වරයි වෙහෙස නිවන්නට දුරුලිය නලවා
ඔව් මේ විදිහට අපි කතා කරා වගේම අපිට පොඩි ඉඩක පොඩි ගල් කීපයක් තියලා හදාගත්ත පොඩි ඉඩක උසක මේ එළවලු జాති ඔක්කොම චුට්ට චුට්ට වවන්නත් පුළුවන්. හැබැයි අපිට පොඩි පොඩි අවධාන තියෙනවා ඒවයේදී. මොකද එක එක ගස්වලට එක එක එළවලු වර්ගවලට හැදෙන ලෙඩ රෝග වෙනස්. එහෙම වුණාම අපි හුඟක් පරිස්සම් වෙන්න ඕනේ. එකකට හැදෙන දෙයක් තව එකකට නොයන්න. ඒක සම්පූර්ණයෙන් මුදුල්ලා අයින් කරන්න. හැමදාම ගහක් කොලක් අත ගාලා ඒ ගස් කොළවල තියෙන අඩුපාඩුවත් අපිට බලන්න පුළුවන් වෙන්නට ඕනේ. ඒ වගේම ඔබ දන්නවද මේ කාලය ඇතුළත මේ රටේ අපි නොදැක්කට ක්‍රියාත්මක වෙනවා පොඩි පොඩි සතුන් හැන්දෑ වෙනකොට. ඉත්තෑව ඔබ දැකලා තියෙනවද? අපි නොදැක්කට අපේ ගෙවල්වලට ඉන්නවා. ඒගොල්ලන් රැයලි වෙනකොට අපි හිටවපු දේ කාලා ඉවර කරන්න පුළුවන්. ඒ වගේම බොහොම අපහසුයි ගොළු බෙල්ලගිනුත් පාමේ අපේ වගාවන් පරිස්සම් කරගන්න. ඒවට අපි පෙර සූදානම් වෙන්න වෙනවා. ඒත් එක්කම මේ ලෝලු වලට හැදෙන තවත් රෝගයක් ගැන ඔබ හිතන්න ඕනේ. ග්‍රීන් ෆ්ලයිස් කියලා තමයි කියන්නේ. චූටි පුංචි කැරපොත්තු දෙකුගේ හැඩේ තියෙන කොළ පාට ගහක කොළේක පාටටම ඉන්න චූටි පිලවෙක් වගේ සතෙක්. පොඩි කැරපොත්තකටත් හුරුයි. මේගොල්ලන් ගස් කොළ කනවා ඔක්කොම. එහෙම වුණාම අපිට ඒ අත්ත කඩලම අයින් කරන්න කියන එක තමයි මම සොයාගත්ත දේ. ඒ අත්ත කඩලා එතනින් අයින්ම කරලා දාන්න කියලා. ඒ වගේම අර කොළ කොඩ වෙන ඒවා තියෙනවා. අපි සිංහලෙන් කතා කරන්නේ කොළ කොඩ වෙන ඒවා. ඒවා ඒක ඇත්තටම බැක්ටීරියා එකක්. ඒ ගස්වල හැදෙන. එතකොට ඒක තවත් දෙයකට බලපාන්න පුළුවන්. විශේෂයෙන් අපි ගෝවා වගේ දේවල් වවනවා නම් අනිත් දේවල් එක්කලා සලාද කොළ වවනවා නම් අපි හරි පරිස්සම් වෙන්න ඕන අනිත් දේවලුත් එක්ක. ස්ප්‍රින් අනියන් ලීක්ස් වගේ දේවල් වවනවා නම් බොහොම පරිස්සම් වෙන්න ඕන. ඒත් එක්ක මම ඔබට පොඩි අදහසක් කියන්නම්. මේක මම අත්දැකපු දෙයක්. උත්සාහ කරලා බලන්න. ගෙදර කුස්සියේ අපේ තියෙනවා අපි හැමදාම දෙහි වගේ දේවල් මිරිකනවා ඒ ලැබෙන ඇට බීජ. ඒ බීජ කීපයක් මම පොඩි උත්සාහයක් කරා පොඩි භාජනයකට. අපි ඔය අත පිහිදන කොළ තියෙන්නේ අපි කියන්නේ හෑන්ඩ් ටිෂුස් කියලා. ඒ වගේ කීපයක් නවල තියලා යටින් ඒකට අර දෙහි ඇට ටික අතුරලා ඒකට වතුර ටිකක් දාලා ඒක පියනකින් වහලා තියලා තියෙනවා. ඒක සාමාන්‍ය වාතාවරණයට අපි විවර කරන්නේ නැතුව සති එකහමාරක් විතර තියෙනකොට ඔබ දන්නවද ඒකට වෙනදී ඒක මුල් අදිනවා. දැන් මම මේ විදිහට පැල කරගත්ත පුංචි පැල තුනක් තියෙනවා. ටිකක් ලොකුවට කොළ දෙකකුත් ඇවිලා. මං හිතුවා මං ඒ අත්දැකීම ඔබට දෙන්න ඕනේ කියලා. ඔබත් උත්සාහ කරලා බලන්න. පැල බෝ කරගන්න. අපිට වෙළඳපළෙන් ගන්න තියෙන ලීක්ස් ගහ අපිට වවා ගන්න බෑ. හැබැයි ඔබ උත්සාහයක් කරොත් ඒක කරන්න පුළුවන්. ඒ ලීක්ස් ගහේ මුල හරිය ඔය මම කිව්ව ක්‍රමයටම මම වවලා තියෙනවා. මං උත්සාහ කරලා මුල් අද්දවගෙන තියෙනවා. උත්සාහ කරලා බලන්න. ඒ මම අත්දැකීමෙන් ලැබපු දේ මේ ඔබට බෙදලා දෙන්නේ. ඒ වගේම මේ කාලයට ඔබට පුළුවන් මී පැණි හොයාගන්න අඩුවට. බොහෝ දෙනෙක් ලංකාවට පිටත් වෙන වෙලාවනේ. හොඳ මී පැණි ටිකක් ලංකාවට ලංකාවේ තමන්ගේ පවුලේ අයට යවන්න හොඳ කාලයක්. හොඳ මී පැණි මේ කාලයට ඔබට බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන්. මොකද මේ සුදු ජාතිකයන් සීන් වෙනුවට මී පැණි ගොඩක් පාවිච්චි කරනවා. ඒගොල්ලන් ගෙවල් වල මී ඇති කරනවා. මී වද බඳවනවා. ඒ වයින් ලබා ගන්න මී පැණි වැඩිපුර හරිය ඔවුන් බොහෝ වෙලාවට වෙළඳපොළට නිකුත් කරනවා.
ඒ වගේම නරි ඔබ ඔය කීපෝ ආකාරයට අපි එළවලු වර්ග වගා කරගන්න ආකාරය වගේම අපි ඉතාම වැදගත් දෙයක් තමයි මේ වසන්ත කාලයේ සමයකේ අධික උෂ්ණත්වය. ඉතින් අපි පුළුවන් තරම් ජලය පානය කරන්න කියන එක ගැන නිරන්තරයෙන්ම මතක් කරන්න ඕන දෙයක්. මොකද උෂ්ණත්වය අඩු වුණත් ඉහළ තාපයක් මේ නිපද වෙනවා මේ වර්තමානයේ දවල් කාලය තුළදී.
ඉතින්
අපේ ඇඟෙන් ජලය වාෂ්ප විදිහට පිටවීමේ ශීඝ්‍රතාවය වැඩි. ඉතින් නමුත් දවල් කාලිනුත් සුළඟ තරමක් දුරට සීතලයි. නමුත් ශරීරයේ උෂ්ණත්වය වැඩි. ඉතින් මේ නිසා අපි පුළුවන් තරම් එළවලු පළතුරු වගේ දේවල් වගේම පුළුවන් තරම් ජලය පානය කරන්න පෙළඹෙන්න ඕනේ මේ විශේෂයෙන්ම මේ කාලයේදී. ඉදිරියේදී උෂ්ණත්වය වැඩියෙන් තවත් ඉහළ යන පුළුවන් කාලයක් තියෙන්නේ.
අනිත් ආශංක තව එක දෙයක් තියෙනවා මට කියන්න ඔබට. මේ ගෙදරක අපි වගා කරගන්න ඕනේ ප්‍රධානම දෙයක් තමයි මින්ට් කියන එක. ඒකට එක හේතුවක් මම කියවලා තියෙනවා. මේ මින්ට් කියන එකේ ඒ තියෙන සුවඳට ක්‍රුමීන් හුඟක් ගෙදරට එනවා අඩුයි කියලා. ගේ ඇතුළට එනවා අඩුයි කියලා. ඒක නිසා මින්ට් පැලයක් අපේ කුස්සිය අපේ ගෘහ මූලිකාව හුඟක් වෙලාවට අපි ඒවා පාවිච්චි කරනවා. මම දැකලා තියෙනවා හුඟක් මෙහි ගෙවල් වල තියෙනවා ඒවා. මම හිතනවා ගෙදරක අපි වැවිය යුතුම දෙයක් කියලා. ওই කැර පොත්තා කියන සතා හැම හුඟක් වෙලාවට ගෙදරකට එන්නේ නැහැලු ඒ මින්ට් සුවඳ තියෙනකන්. මොකද අපි කෘමිනාශක භාවිතා කරනවා කියන එක ටිකක් අඩු කරගන්න පුළුවන් ඒ වගේ ස්වාභාවික දේවල් මතින්. ඔබත් උත්සාහ කරලා බලන්න මම මේ කියපු දේවල්.
උඩරට නිලිය හැඩ වගේ රතනිලියගේ සැලෙන හැටියගේ මල් පැණි බොන්නට පොර කන මීමැසි රංචුව වාගේ ගෙරතැඟිලි සැලෙන හැටියගේ උඩරට නිලිය හැඩ වගේ රතනිලියගේ සැලෙන හැටියගේ මල් පැණි බොන්නට පොර කන මීමැසි රංචුව වාගේ ගෙරතැඟිලි සැලෙන හැටියගේ ගරුසර ලබ දෙවන උඩරට නිලිය සිංහල ජාතියට ගරුසර ලබ දෙවන උඩරට නිලිය ඔබසිරු මැලි මදසිනාව රන් පැහැද තුළට ඉනාව ඔබසිරු මැලි මදසිනාව රන් පැහැද තුළට ඉනාව ඇගිර තැඟිලි සැලෙන හැටියගේ උඩරට නිලිය හැඩ වගේ රතනිලි ඇදි සැලෙන හැටියගේ මල් පැණි බොන්නට පොර කන මීමැසි රංචුව වාගේ ඇගිර තැඟිලි සැලෙන හැටියගේ පද තාලයට පා තබා නරමන්නන් මන්මත් කරලා පෙරපද තාලයට පා තබා නරමන්නන් මන්මත් කරලා සොඳුරු නෙලියා පෙනාලිය උඩරටටම හැඩකාරිය සොඳුරු නෙලියා පෙනාලිය උඩරටටම හැඩකාරිය ඇගිර තැඟිලි සැලෙන හැටියගේ උඩරට නිලිය හැඩ වගේ රතනිලියගේ සැලෙන හැටියගේ මල් පැණි බොන්නට පොර කන මීමැසි රංචුව වාගේ ඇගිර තැඟිලි සැලෙන හැටියගේ උඩරට නිලිය හැඩ වගේ
රතගිලි ඇඟි සැලෙන හැටියගේ මල් පැණි බොන්නට පොර කන මීම සිරංචුව වාගේ ඇඟි රතගිලි සැලෙන හැටියගේ
මේ සවන් දෙන්නේ සීසර ලංකා තවත් වැඩසටහනකට. මේ කාලය ඇතුළත අපිට කරන්න පුළුවන් දේවල් ගැන දැන් අපි කතා කරා. දැන් මේ කියපු සියලුම දේවල් කරන්න කාලේ ඇවිල්ලා තියෙන්නේ. මං හිතනවා ඔබ උත්සාහ කරයි කියලා. ඔබ දැන් ගමන් යන්නත් ලෑස්ති වෙනවා ඇතිනේ. දුව දරුවන්ගේ විභාගය ඉවර වෙලා නිවාඩු හම්බ වෙනවා. අවුරුද්දක් පුරා වැඩ කරලා එක්ක දෙමව්පිය බලන්න යන්න, එහෙම නැත්නම් දරුවන්ට නොදැක්ක තැනක් පෙන්වන්න යන්න, ඒ සියල්ලටම ඔබ යුසුලුව සූදානම් වෙනවා ඇති. ඒ අතරේ ගෙවත්ත කළමනාකරණය කරගන්න විදිහත් ගැනයි මං චුට්ටක් කතා කළේ. ඒ අතරේදී මං ඔබෙන් අහනවා, ඔබ පහුගිය අවුරුදු වල ගිය තැන් වල දැකපු දේවල් වල මතකයන් අලුත් කරගන්න අකමැතිද කියලා. මං හිතනවා ඔබ අකමැති වෙන එකක් නැහැ කියලා. ඒ වගේ දේවල් තමයි අපි මේ දැන් කතා කරේ. ඔබ නොදන්න කිසි දෙයක් මං කතා කරේ නැහැ. එහෙම නේද ශංක?
ඔව්, ඇත්තටම අපි අපේ වැඩසටහනේ සාරාංශය විදිහට ගත්තොත් අපේ මූලික අරමුණේ ඔබට මෙම වසන්ත කාලය පිළිබඳව යම් කිසි හැඳින්වීමක් කරන්න, විශේෂයෙන්ම අපිට නැවුමක්ද කියමක්. ඇත්තටම මම දන්නවා, ඒ කියන්නේ මේ වසරේදී නව ශ්‍රීලන්තයට ආපු පිරිස් ඉන්නව අපි අතර. ශ්‍රී ලංකාවෙන් මෙහෙට ආපු කට්ටිය ඉන්නව ගොඩක්. ඉතින් එයාලටත් සහ මෙහි සිටින අපේ පරණයට දැනගැනීමක් විදිහට තමයි අපි එක පිළි මතක් කිරීමක් කරේ. ඉතින් ඒ අතරතුරේදී අපි වෙනද වගේම අපි සංගීතය සම්බන්ධයෙන්, කලාව සම්බන්ධයෙන් අපි යම් කිසි අලුත් දෙයක් ඔබට ඉදිරිපත් කරනවා. අපේ පරණ වැඩසටහන් පිළිබඳව ඔබට අහන්න පුළුවන් නම්
ඒතරම මතකයේ තියෙනවා.
මතකයේ තියෙනවා ඇති. අපි යම් කිසි අලුත් දෙයක් කරනවා. ඉතින් අපි මම හිතනවා ඉතින් මේ කැලිප්සෝ සංගීතය පිළිබඳවත් ඔබට නොදන්නා ඔබව දැනුවත් කිරීමකට අපි භාජනය කරා. ඉතින් ඒ වගේම මනෝරිය ඔබ ඉතාමත් වැදගත් කරුණු කීපයක් ඉදිරිපත් කරා. එළවලු වගාව සම්බන්ධයෙන් කොහොමද අපි ගෙදර ඒ දේවල් පාවිච්චි කරන්න කියලා. ඉතින් අපේ මේ සාරාංශයේ වැඩසටහන දැන් මේ අවසන් කරන්නයි අපි දැන් ලං වෙලා තියෙන්නේ. බොහොම සීමිත කාලයක් අපිට තියෙන්නේ. ඉතින් මනෝරි, කොහොමද අද වැඩසටහන සම්බන්ධයෙන් ඔබගේ අදහස?
මම හිතන්නේ මම මේ අපි හැමෝම දන්න දේවල් අපි නැවත මතක් කරලා දුන්නා කියන හැඟීම තමයි තියෙන්නේ. මම හිතනවා හැමෝටම මේ සියලුම දේවල් ප්‍රයෝජනවත් වේවි කියන එක. ඒ අතරේ අපි නැවත වරක් මුණගැහෙන්නට බලාපොරොත්තු වෙනවා තවත් සති කිහිපයකින්. ඒ කාලය තුළත ඔබට යමක් කියන්නට අපි හොයාගන්න උත්සාහ කරනවා, ඔබට ප්‍රයෝජනවත් වෙන විදිහට. එහෙමනම් මං හිතන්නේ අපේ කාලය ඇවිල්ලා තියෙන්නේ අදට ඔබෙන් සමුගෙන යන්නට. තවත් දවසකට තව සති කිහිපයකින් ඔබට ඇවිල්ලා යමක් කියන්නට මම මනෝරි දර්ණීගලත්, මගෙත් එක්ක හැමදාම එකතු වෙන අශංකත් අයිබුවන් කියන්න. අයිබුවන්,
අයිබුවන්.